කෙලෙස් සැපපත් කරනවා කියන එකටයි පූර්ණ ප්‍රතිපදාව කියන්නේ ආර්ය මාර්ගය නෝකේ. මම නැත්තම් ලෝකෝත්තර මාර්ගය කියන්නේ ඇයි? ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පසුබිම හදනවා. එතකොට ඇයි ලෝකෝත්තර මාර්ගේ නෙවෙන්නේ මේ ටික? ඔය කරපු භාවන මාර්කට් යටපත් කරගෙන තියෙනවා. සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය නෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙවෙයි යෝග කරන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් කළා නම් ශරීරය කියලා දෙයක් තියෙන්න පුළුවන්. රූපයට අහු වෙලා. ඒක තියෙන රූපයක් ගැනනේ ඔය බලන්න. නේද? ඒක තියෙන රූපයක් ගැන උක වෙනස් වෙනවා කිව්වා කියලා බැලුවත්, පිළිකුල බැලුවත්, දුගඳහමනවා කියලා බැලුවත් රූපයක් තියෙනවා. කවුද රූපයක් තියෙනවා කියලා දැනගන්න. මම. රූපයක් තියෙනවා කිව්වත් එකයි, මම ඉන්නවා කිව්වත් එකයි. නේද? එතකොට එතන අර ආර්ය දැක්ම නැහැ. ලෝකෝත්තර දැක්ම නැහැ තව විදිහට කිව්වොත්. ලෝකෙට අයිති දැක්මක් තියෙනවා. ලෝකෙට අයිති දැක්මකින් කරන භාවනා පූර්ව ප්‍රතිපදාව මිසක් ලෝකෝත්තර මාර්ගෙන් නෙවෙයි. පැහැදිලිද? ලෝකෙට අහු වෙලා නම් භාවනාවක් කරන්නේ ඒක භාවනා කරනවට වඩා හොඳයි. ඒක නරකයි කියනවා නෙමෙයි. ඒ භාවනා කරන එක බොහොම වටිනවා. හැබැයි අපි පැහැදිලි කරගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු ලෝකෝත්තර මාර්ගය කියන එකද මේ. ලෝකෝත්තර දැක්මකින්ද ඕක කරන්නේ? ලෝකෝත්තර දැක්ම ලෝකෙට අයිති දැක්මේ ඉඳන් කරන්න බෑ. දැන් කෙස්ලොම් නියදක් තියෙන්නේ ලෞකික දැක්මකද ලෝකෝත්තර දැක්මකද? ලෞකික දැක්මකද? පැහැදිලි නේද? කෙස්ලොම් නියදත් ඕක කොච්චර පිළිකුල් වුණා. මෙතන තියෙන්නේ ඒවා තියනවා. ඒවා තියනවා. ඒ තියනවා කියනකොටම ලෝකෙට අහුවෙලා. තමන්ට හිතෙනවා නම් කෙස් කියලා જાතියක් තියෙනවා කියලා ඔක තමයි ලෝකෙට අයිති දැක්ම නේද? රූපෙට අහු වෙලා නේද එතකොට? පැහැදිලිද? මේවා පැහැදිලි කරගන්න ඕන. නැත්තම් ඔය මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන එක තේරෙන්නේ නැහැ.
රූපයට අහු වෙලා ඉතින් පණව ගන්නවා කියන්නේ මොකද්ද කියලා කිව්වොත්
ඉතින් තියෙන රූපෙට නමක් නේ පණවන්නේ. ඒතර ඒ නම පැනෙන්නේ තියෙන දෙයට. නේද? කෙස් කියනකොට තියනවා කියලා නේද හිතෙන්නේ? ඔළුවේ හරි කොහේ හරි ඉස්සරහ තිබ්බා හරි තියෙන දෙයක් ගැන නේද බලන්නේ? තියෙන දෙයක් කියනකොට ඒක ආර්ය මාර්ගය නෙවෙයි. ආර්ය දැක්ම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඔබ කච්චායනගත සූත්‍රෙදි පැහැදිලි කරා. නේද? ඇත කියන දෘෂ්ටියක් තියෙනවා ශාස්වතවාදී කියලා. නැත කියන දෘෂ්ටියක් තියෙනවා උච්ඡේදවාදී. ඒකට ওই දෙකම ලෝකෙට අයිති මතවාද. තියෙනවා කිව්වත් නැහැ කිව්වත් ඒ කාලේ ඉඳන් අදත් තියෙනවා. ඒ ලෝකෙටයි මත ලෝකයා එන එක එක දැක්ම වල දෘෂ්ටි. ඒකට තථාගතයෝ ඔය දෙකටම නොවැටි පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. ඇත කියන සාස්වතවාදයට වැටෙන්නෙත් නැතුව නැත කියන උච්ඡේදවාදයට වැටෙන්නත් නැතුව පටිච්ච සමුප්පාද ධර්මයක් දේශනා කරනවා. ඒක තේරුම් ගන්න. ඒතර අපි යම්කිසි භාවනාවක් කරන්නේ ඇත කියන ඇත කියන්නේ තියනවා කියන නේද? තියනවා කියන දෘෂ්ටියේ ඉඳන් නම් ඒක එතකොට තාම ආර්ය මාර්ගේ නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. අන්තයක් අල්ලගෙන. ඇත කියන අන්තයට වැටිලා නේද? ඒත් මොකුත් නැහැ කියන මතයකින් ඉඳන් නම් ඒකට වැටෙනවා නම් ඒක උච්ඡේදවාදය. ඒකත් ආර්ය මාර්ගේ නෙමෙයි. එතකොට දැන් ඔන්න යමක් හට ගන්නවා දකින්න නිසා නැහැ කියන්න බෑනේ. එතකොට හට ගන්න බව දකින්න කෙනා උච්ඡේදවාදයට වැටෙන්නේ නැහැ. කිසිවක් නැහැ කියන්න බෑ. හට ගන්නවා දකින්නකොට නේද? ඊළාට නිරුද්ධ වෙනවා දකින්නකොට තියනවා කියන එක කැඩෙනවා. මහරි නිරුද්ධ වෙනවා පේනවා නම් තියනවා කියන දෘෂ්ටියේ ඉන්නේ ඒක කැඩෙනවා නේද? සාස්සතවාදී කැඩෙනවා. නිරුද්ධ වෙනවා පේනකොට.
ඉස්ස මෛත්‍රී භාවනා ඔය දෙකටම අහු වෙනවා නේද? එහෙම බැලුවොත්.
කොහෙද අහු වෙන්නේ? අන්තවලට අහු.
අන්තවලට
අහු වෙනවා. මිදෙනව නෙවෙයි. මෛත්‍රිය කරන්නේ මට මෛත්‍රී කරනවා නම් මම ඉන්නවා. අනුන්ට මෛත්‍රී කරනවා නම් අනුන් ඉන්නවා.
ඒකනම් අහු වෙලා ඒකෝට.
ඔව් යාන්තවල ඒ හැබැයි ඒ භාවනා කරන්න එපා කිව්වේ නැහැ. මොකද දැන් මේ ආර්ය මාර්ගයට වැටෙන්න නියත මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා ආර්ය මාර්ගයට වැටෙන්න එන්න ගමනක්
තියෙනවනේ.
ඔව් ඒකේ යම්කිසි කෙලෙස් ටිකක් තුනී වෙන්න ඕනේ. ඒක තමයි පූර්ව ප්‍රතිපදාව කියන්නේ. අපේ මනස සකස් කරන්න ඕන ආර්ය දැක්ම තේරුම් ගන්න පුළුවන් මට්ටමකට දියුණු කරන්න. ඒකට කියනවා පූර්ව ප්‍රතිපදාව. එහෙම නැත්නම් මේ ලෝකෙට අයිති ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඒකක් ආර්ය ශ්‍රාන්තික මාර්ගය. එතනත් තියෙනවා සම්මාදිට්ඨියේ ඉඳන් අංග 8ම තියෙනවා. හැබැයි සම්මාදිට්ඨිය ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. එතෙන්දි තමයි අර කම්පල තින්කලොත් හොඳ ප්‍රතිපල තියෙනවා, පව්කලොත් නරක ප්‍රතිපල තියෙනවා කියන විශ්වාසයෙන් යුතුව ඒක කරන්නේ ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. පින්පව් පල දෙන්නේ ලෝකේ ඉන්න අයට නෙමෙයි. ඈ? පිනක් ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල ලැබෙනවා. පවක ප්‍රතිඵල නරක ප්‍රතිඵල ලැබෙනවා. කාටද ලැබෙන්නේ? ලෝකයට. ලෝකේ යනකොට තමයි ඒවා ලැබෙන්නේ.
සර් කේස් කියනකොට ඇත්ත කියලා කියන්නේ අපි අනිත්‍ය බලන්නේ.
ඔව්.
හරි.
නෑ නෑ අකුසල් සිතක කතාවක් කිව්වේ නෑ. කෙස් කියන එක අකුසලයක් නෙවෙයි. අය අකුසල් වෙන්නේ. අනාගතට අකුසල් වෙනවා. මම ඉන්නවා කියුවට අකුසලයක් වෙන්නේ නෑ. ලාව තියෙන්න පුළුවන් අකුසලයක් වෙන්න. දැන් තමන්ගේ අම්මා ඉන්නවා කියුවොත් අකුසලයක්ද? ඒක නෑ කියුවොත් නියත මිත්‍යාද? මවෙක් නැත, පියා නැත නේද? දුන් දෙහි විපාක නැත. ඔවට තමයි නියත මිත්‍යා දෘෂ්ටි. ඒකට දැන් ආර්ය මාර්ගය කියලා නියත මිත්‍යා දෘෂ්ටියට පණින්න යන්න එපා. මොකවත් නැහැ කිව්වහන් ආයේ යනවා මිත්‍යා දෘෂ්ටියට. උච්ඡේදවාදී. ඒකයි මෙතන පරිස්සම් වෙන්න
තියෙන්නේ.
ඒ තැන දකින්න පුළුවන් නේද? කෑලි ගොඩක් තියෙනකොට කොහෙද මම ඉන්නේ? ඒ අරකට සූදානම් කර. එහෙම නැති වෙන්නේ නැහැ. හැබැයි පොඩි නිකන් නුවණක් එනවා. ඕ දැන් මේ කෑලි ගොඩක් නම් තියෙන්නේ මෙතන කෙනෙක් ඉන්න බෑනේ. ඒ ආර්ය දැක්ම ඇති කරන්න මනස සූදානම් කරනවා කිව්වේ ඒකයි පූර්ව ප්‍රතිපදාව. ඕක බැලුවා කියලා දැන් අපි මේවා අනිත්‍යයි, කෙස් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කියනවනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය විදර්ශනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනාව. ඒක විදර්ශනාව නෙමෙයි. අන්‍ය ශාසනයේ අයටත් පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න. වඩපු අය හිටියා. බුද්ධ කාලේ අනිත්‍ය වඩපු බොහෝ කෙනෙක් හිටියා. අන්නේ සාසනවල දුක වඩපු අය හිටියා. නේද? දුක් තවන්න කොච්චර දේවල් කරාද දුක් නැති කරන්න. අනාත්මය මෙනෙහි කරපු අය හිටියා. හිතන්න එපා මේ බුදුදහමේ විතර අනාත්මය කියන්නේ කියලා. අනේ ශාසනවල තිබුණා. ඒ තිබ්බට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවට අන්‍ය ශාසනවලයි බුදුදහමේ ලොකු වෙනසක් තියෙනවා. ඒ අන්‍ය වෙනස තමයි තේරුම් ගන්න. ඒ බුදු කෙනෙක්ගේ ධර්මය අහලා දකින්න ඕන. සාමාන්‍ය කෙනෙක් අනිත්‍ය වඩන එකේ සම්මා දිට්ඨිය තියෙන කෙනා අනිත්‍ය වඩන එකේ ලොකු වෙනසක් තියෙනවා. ලෝකෙට අයිති දැක්මේ ඉඳගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන එකේ ලෝකෝත්තර දැක්මක හිත පිහිටලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස එන්නේ බුදුදහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි. ඒකයි මේ කියන්නේ. කම්ම භාවනා කළාටම නෙමෙයි. දහමක් අහලා නුවණින් දැකලා මොකද්ද මේ ලෝකෙට අයිති දැක්ම? මොකද්ද ලෝකෝත්තර දැක්ම කියලා පැහැදිලි දැක්මක් ඇති කරගන්න. මේක ඇති කරගන්න පුළුවන්. මේක ඇති වුණ දවසට ওই ප්‍රශ්න වලට උත්තර එනවා. හරි. මේකද ලෝකෝත්තර මාර්ගය? නැත්තම් මේ තාම ලෞකික මාර්ගෙද? කියන එකට පැහැදිලි පිළිතුරක්. අන්න ඒක ගන්න තමයි ධර්මයක් අහලා නුවණින් විමසන්න ඕනේ. හරි. ඒක සෝවන් වෙන අනිවාර්ය දේවල්. ධර්මය අහන්න ඕන නුවණින් විමසන්න. නැතුව බෑ. වෙන මොනවා කළත් බෑ. නුවණින් විමසන එක ඕන වෙලාවක කරන්න පුළුවන්. ඉතින් ඒක ඔච්චර විමසුවාම අවබෝධ වෙනවද කියන එක ඉමසොපු කලියටම අවබෝධ වෙනවද කියන එක ඒ අවබෝධ වෙන්න තරමට මනස දිනුන වහම අවබෝධ වෙයි. ඒකට ඒක සමාධිමත් හිත ගොඩක් උදව් වෙනවා. මොකද මේ වෙලාවට වෙන වෙන නීවරණ නැහැ නේද? දැන් ඔය දැන් සමහරු දැන් ඔන්න අද දානෙකට යන්න බලාගෙන ඉන්නවලු නේද? දැන් ඕක හිත හිතා මේක විමසනකොට නීවරණ. ඇයි නීවරණ කියන්නේ? මේක මෙහෙන් කතා කරන අරහෙ දාන ගැන. නීවරණ මනස පැහැදිලි නෑ.
දැකලා නෑ දැනගෙන
නෑ. ඒකයි සමාධිමත් හිතක් නැහැ. ඒව අපි වෙනම කතා කරමු දැන්. සමාධිය කියලා මෙතන අදහස් කරන්නේ එක පැත්තකින් නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වුණා කියලා දැනගන්නේ කොහමද? සිත විසිරෙන්නේ.
එක අරමුණක
තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේට විතරක් යොමු කරගෙන හිතට ඒක හිතන්න පුළුවන් වෙන ඒවට පණින්න නැතුව. හරි. එතකොට නේද පැහැදිලිව අවබෝධ වෙන්නේ. දැන් මේක ටිකක් කතා කරනවා දුවනවා ගෙදර දුවනවා. ආයේ එනවා. අර හෙට දුවනවා. අර කවුද නිදුලා දුගානවා. එතෙන්ට දුවනවා. ආයේ එනවා.
ඒක පේනවා සර්. දුවනවා.
ඔව්. ඒ පේන එකත් ලොකු දෙයක්. දැන් සමහරුට ඕක පේන්නේ. ඒ කියන්නේ මේ භාවනාවේ යෙදෙන කෙනෙකුට තමයි ඕක දකින්න පුළුවන්. අපි හිතන් ඉන්නේ නෑ මං හොඳ අවධානයෙන් අහගෙන හිටියේ. ඒ වුණාට ඔය වටපිටාවේ උනේ මොනවද ඇහුවොත් ඒවත් දන්නවා. මේකට අවධානය තිබුණා නම් කොහොමද ඒවන්නේ නේද? එකයි පැහැදිලි හිත වෙන ඒවට දුවන හිතට අමාරුයි මේක දකින්න. මොකද මේ ගැඹුරු ධර්මතාවය බුදුදහම කියන්නේ මහා ගැඹුරක්. මේ බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි තරම් ගැඹුරක් තියෙන දෙයක් මේ ආර්ය දැක්ම කියන්නේ. ඒකට ඒක අර වෙන වැඩක් කර කර මෙහෙපත් කකා රෙහෙබනාහා හිටියට ඒක කරන්න එපා කියනවා නෙමෙයි. නොකර ඉන්නවට වඩා හොඳ. ඒ කියන්නේ වෙන වැඩක් කර කර ධර්මය අහනවට වඩා ද සමාධි හිතකින් ඒක අහගෙන හිටියත් අවබෝධ වීමේ ශක්තිය වැඩි.
එහෙම කියලා S2 වහගෙන නිදාගෙන හරියන්නේ නැහැ. හොඳ අවධානයෙන් නිදාගෙන ඒ කියන එකටම අවධානය තියාගෙන ඉන්න පුළුවන් නම් ඒකට අවබෝධ වීමේ ශක්තිය වැඩි නේද? ඒක පැහැදිලි නේද? ඔව්. ඒකට මේ නිවර්ණ යටපත් කරගන්න උත්සාහ කරන්න කියන්නේ. ඔයගලන්ට ඔය හරි ප්‍රශ්නේ නැද්ද ඔය ජනෙල් වහගෙන ඉන්නකොට? හැමදාම කියනවා මම ජනෙල් අරින්න කියලා. කමන්නේ නැහැ ඉතින්. නැත්තම් උලඟක් එනවා ජනෙල් ඇරියම. ඒක යනකොට වහන්නත් ඕන. හොඳයි. එතකොට තේරුම් ගන්න බලන්න මේ මේ කියන දේවල් තේරුම් ගන්න මොකද්ද මේ ආර්ය මාර්ගය. ඊළඟට කුසල අකුසල ඒවා තේරුම් ගන්න. එතකොට ලෝකෙට අයිති දෙයක් තියනවා කිව්වට අකුසල් වෙන්නේ නැහැ. දැන් මල් පූජා කරන එක අකුසලයක්ද? දැන් මොනවාද පූජා කරන්නේ? මල් ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිතිද යන්නේ? නේද? ඒකයි මල් තියනවා කියලා පිළිගන්න ඕන නැත්තම් පූජා කරන්න බෑ. ඒ කොහොමද ඒක? කුසලය කියන එක අතන තමයි හර දැන් සංඛාර ජාති කීයක් තියනවද? තුනයි. මනාද පුඤ්ඤාදි සංඛාර අපුඤ්ඤාදි සංඛාර අනඤ්ඤාදි සංඛාර නේද? ඒ වෙන පැත්ත. දැන් මේ පුඤ්ඤාදි සංඛාර අපුඤ්ඤාදි සංඛාර අනඤ්ඤාදි සංඛාර. පුඤ්ඤාදි සංඛාර කියන්නේ මොනවාද? පින් සිද්ධ වෙන දේවල් නේද?
පින් සිද්ධ වෙන දේ.
අපුඤ්ඤාදි සංඛාර කියන ඒවා අපව සිද්ධ වෙන අකුසල් පැත්ත. ආනින්ජාවි සංකාර කියන්නේ ධ්‍යාන. ඔව්. ඒකම් කරගෙන ධ්‍යාන මට්ටමින් අරූපාවචර ධ්‍යාන මට්ටමට ගියාම වැඩෙන්නේ ආනින්ජාවි සංකාර. එතකොටත් හිත වැඩ කරනවා. නේද? එතකොට ඒ කෙරෙන සංකාර ආනින්ජාවි සංකාර. නේද? එතකොට ඔතන තියනවා මේ පින් නැත්තම් කුසල් කියලා જાතියක් තියෙනවා ඒක. හරි. කුසල්. එතකොට කුසල් කියන්නේ කර්මයක්ද නැද්ද?
කුසල කර්මය.
කර්මය. කුසල කර්මය. එතකොට කර්මයකට විපාක තියනවද නැද්ද?
තියෙනවා.
විපාක තියෙනවා. නේද?
තියෙනවා.
එතකොට විපාක තියෙන දේ එයක් ලෝකෝත්තර වෙනවද? ලෝකෙට අයිතිද? ලෝකෙට අයිති.
ඇයිද?
නේද? ලෝකෙට අයිති. ඒවට වෙනස තියෙන ඒවට හොඳ ප්‍රතිඵල තියෙනවා. නේද? හොඳ ප්‍රතිඵල තියෙනවා. කුසල කර්ම වලට හොඳ ප්‍රතිඵල තියෙනවා. හැබැයි පටිච්ච සමුප්පාදය කියනකොට අවිජ්ජා පත්‍යා සංඛාරාණං ඕකේ ප්‍රතිඵලය මොකද්ද? පටිච්ච සමුප්පාදයේ අන්තිමට හම්බ වෙන්නේ මොනවාද? පටිච්ච සමුප්පාදයේ අන්තිමට තියෙන්නේ මොනවාද? දුක. පටිච්ච සමුප්පාදයේ අන්තිම හරිය තියෙන්නේ දුක්ඛ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. මොනවාද මේ සම්භවಂತಿ? හම්බ වෙන්නේ මොනවාද? දුක්ඛ. ජරා මරණ ශෝක පරිදේව. ශෝකයක් කෙනකොට හොඳයිද? පරිදේව දුක්ඛ දෝමනස්ස. ඔබ තමයි හම්බ වෙන්නේ. මොනවා කළාද? අවිද්‍යා පත්‍ය සංඛාරාගලෝ නේද? පටිච්ච සමුප්පාද යෝග නේද? මම මෙද ටික කිව්වේ නෑ, මෙද ටික දන්නවනේ. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, ඕනෝ ඒක ටික දන්නවනේ නේද? විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව,
භවපච්චයා ජාති. මේ අවිජ්ජාපච්චයා සංඛාර කරලා භවපච්චයා ජාති නැතුව ඉන්න පුළුවන් වෙයිද? බැරි වෙන්න ඕන නේද? ඕක නේද බුදුදහම? ඔතන තේරුම් ගන්න. කර්මය නම් කුසල කර්මය වුණා. අකුසල කර්මය වුණා. අවිද්‍යාපත්‍ය සංඛාරාණ බලාපොරොත්තු වෙන්න ඕන මොකද්ද? දුක. දුකෙන් නිදීම නෙවෙයි. මේ සමහර විට අහලා තියෙන බුදුදහමට වඩා ඕවා වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට ඕක තමයි බුදුදහම. තියෙන ගැන ගමන් දැනට හිතාගෙන ඉන්නේ එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා ඇති. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි දන්න ටික හරි වුණා නම් දැන් නිවන් දැකලා නේද? මෙච්චර කල් දන්න එකේ අඩුපාඩු තියෙන හින්දානේ මේ ඵල ලැබිලා නැත්තේ. අඩුපාඩු හදාගන්න නුවණින් විමසන්න. මෙහෙම කියනකොට ඔය වැරදි නම් කියමු. තමන් තර්ක කරන්න. බුද්ධ දේශනා අවිද්‍යාපත්‍ය සංඛාරා නේද? අවිද්‍යාවෙන් කරන සංඛාර තියෙන තාක්කල් ලෝකේ යනවා. යන තැන් ඉතින් පොඩ්ඩක් එහෙම එහෙ වෙන්න පුළුවන්. ඔව්. සබ්බේ සංඛාරා. ඒ සංඛාර තුනම අයිති අවිද්‍යාපත්‍ය සංඛාරා කියන. එතකොට දැන් කුසල් අපි එක පැත්තකින් කුසල් හොඳයි. කුසල් හොඳ වුණාට ආර්ය මාර්ගයේ කුසල් නෙවෙයි.
සැප ලැබෙන එක විතරයිදී.
ඔව්. ඒ කියන්නේ ඔය
සසර ගමනේ
යනවා. පින් කරන එක හොඳයි. පින් කරන්න එපා නෙවෙයි. පින් කරන්න ඕන. ඒකට හොඳ ප්‍රතිඵල තියෙනවා. හැබැයි කොච්චර පින් කළත් මේ ලෝකෝත්තර දැක්ම කියන්නේ මොකද්ද කියන එක ආවේ නැත්නම් සසරෙන් ගැලවුමක් නෑ. ලෝකෝත්තර දර්ශනය එක ධර්මයක් පහළම තේරුම් ගන්න එක. ඒකට තමන්ට නිකන් මේ තෝර බේර ගන්න පුළුවන් වෙන්න ඕන ලෝකෙට අයිති දැක්ම මේකයි ලෝකෝත්තර දැක්ම මේකයි කියන. ඒක විශේෂයෙන් භාවනාවලදී වැදගත් වෙනවා. එතකොට ලෞකික වශයෙන් කරන භාවනාවකින් ලෝකෝත්තර දැක්මක් එන්න විදිහක් නැහැ. Tamanට අර කොහෙන් හරි ලෝකෝත්තර දැක්ම මතු වුණොත් නිසා. නේ? එතකොට කියන්නේ දහමක් අහලා චතුරාර්ය සත්‍ය වැටහෙන විදිහේ දැක්මක් එන්න ඕන. සම්මා දිට්ඨිය ඇති වෙනවා. එතකොට එතෙන් චතුරාර්ය සත්‍ය ගැන දැක්මක් එනවද කියන එක නුවණින් බලන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක. කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි. සමුදය ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි. නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මේකයි. මාර්ගය නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි කියන දැක්මක් එන්නවා. එතෙන් තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒකට ඒ සම්මා දිට්ඨිය එන තව ක්‍රමක් තියෙනවා. ඒ සම්මා දිට්ඨි සූත්‍රයෙන් බැලුවම 16 ආකාරයක් විතර තියෙනවා. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් හොඳ තැනක් තමයි මේ ආයතන ගැන නුවණින් බලන්න. සිහිය නුවණ පිළිටන්න ඕන තැනක් තමයි ආයතනයි නේද? සලායතන. සලායතන කියනකොට දන්නවා මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. නේද? ඉතින් ඇස කියනකොට ආයතනෙදී ඇස නිසා දැකීම ඇති වෙනකොට
ජාති තුනක් හට ගන්නවා. ඇසයි, රූපයයි, චක්කු විඤ්ඤාණයයි. ওই තුනට කියනවා පස්සය කියලා. චක්කු සම්පස්සය. නේද? ඇසයි, රූපයයි, චක්කු විඤ්ඤාණයයි. ওই තුන හටගත්පහම කියනවා මොකද්ද? චක්කු සම්පස්සය. පස්සයක් තිබුණත් මොකද වෙන්නේ? වේදනාව හටවනවා. පස්සපච්ච වේදනා. නේද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා. මේ ටික දන්නව නේද හැමෝම? දන්න නැත්නම් ඉගෙන ගන්න. මදු පිටේක සූත්‍රේ කියනවා නේද? එතකොට පස්සපච්ච වේදනා. පස්සේ තියනා නම් වේදනාව හට ගන්නවා. වේදනාව කියනකොට ඒ ස්පර්ශයෙන් ඇති වෙන වේදනා ජාති තුනක් තියෙන බවත් මතක් වෙනවා. ඒ තුන් ආකාරයෙන් ඕන එකක් එන්න පුළුවන්. මොනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඔය තුනම එකපාර වෙනවා නෙමෙයි. එක සැරයකට එකක්. ඒක පස්සපච්චය වේදනා. හරි? සුඛ වේදනාව එනකොට දුක් වේදනාවත් එතන නැහැ. පස්සපච්ච වේදනා. එක මොහොතක එක වේදනාවක්. තුනක් කිව්වා. තුනෙන් එකක් හටගන්නවා. පස්සපච්ච වේදනා. එතකොට යං වේදේති තං සංජානාති. ඒ කියන්නේ යං වේදේති කියන්නේ යමක් විඳීද? අන්න ඒක දැනගන්නවා. සංජානාති. මේ විඳින්නේ මොකද්ද කියලා අන්න දැනගන්නවා. යම් වේදේති තං සංජානාති යම් සංජානාති යමක් දැනගත්තද තං විතක්කේති ඒක ගැන ඔන්න හිතන කල්පනා කරන චේතනා යම් විතක්කේ විතර්කණය කරනවා නේද තං විතක්කේ ඒ මොකක් ගැනද මේ හිතන්නේ දැනගත්තු දේ ගැන තමයි දැන් හිතන්නේ නේද මහරි දැනුවත් වුණා නම් ඔබ ගැන හිතන්න. යං විතක්කේති සම්පපංචේති. පපංච ප්‍රපංච කියලා જાතියක් හැදෙනවා. කල්පනා කරනකොට ඔන්න ප්‍රපංච කියලා දෙයක් හැදෙනවා. ප්‍රපංච කියන එක ඉතින් ටිකක් තේරුම් ගන්න අමාරුයි ඒ වුණාට අපි ඉන්නේ ප්‍රපංච ගොඩේ. නැහැ සංජානාති කියන්නේ දැනගන්න. වේදනාව මොකක් නිසාද කියලා දැනගන්නවා. යං වේදේති තං සංජානාති. හරි? ඒ දැනගත්තු දේ ගැන ඊළඟට හිතනවා. යං සංජානාති තං විතක්කි. හරි? ඒ උපදිනවා කියන්නේ සංජානාති නෙමෙයි. ඒකට කිට්ටුවෙන් යන තව වචනයක්. වචන දෙක වටලෝගුණ සංජාති කියලා එක සංජාති සංජානාති දෙක යානාති කියනකොට දැනගන්න ජාති කියනකොට උපදිනවා සංජාති ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පවතුකවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතවසෝ ජාති ජාතිය හඳුන්වනකොට ඒ සංජාති කියන්නේ මෙතන කියන්නේ සංජානාති ජාති නෙමෙයි ඥානාති. ඔය දෙකේ වෙනස්. පැහැදිලිද? සංඥානනේ. සංඥානනේ කියන්නේ නිකන් දැනගන්න. වේදනාව මොකෙන්ද මේ වේදනාව එන්නේ කියලා නිකන් දැනගන්නවනේ. සංඥානනේ. ඊළඟට ඒ දැනගත්තු දේ ගැන ඔන්න කල්පනා කරනවා. හිතක්. කල්පනා කරන්න ගියාම හැදෙනවා ප්‍රපංච කියලා ජාතිය. ප්‍රපංච එනකොට තව ජාති යෝකෙ යෙදිලා තණ්හා දික්ටි මාන සේරම යෙදිලා ඊළඟට මේ මම කියලා කෙනෙක් යෙදිලා ප්‍රපංච කියනකොට ඒවා දැන් අර තියෙන දේවල් විදිහට දැන් විශ්වාස කරනවා සංඥානනේ කියන්නේ දැනගත්තා විතරනේ ප්‍රපංච වෙනකොට එහෙම නෙමෙයි දැන් මේවා තියෙන දේවල් ඕන හිතන්න දැන් මොකක් හරි පිහිටලා තියෙනවා ලෝකෙට අයිති දෙයක් තියෙනවා
ලෝකෙට අයිති දෙයක් තියෙනවා. දැන් කෙස් කියලා જાතියක් තියෙනවා. මේ දැනගත්තා නෙමෙයි තියෙනවා. තියෙන දේ ගැන තමයි දැන් ඔන්න ප්‍රපංච. තියෙන දේ කියනකොට තියනවා කියලා දැඩිව විශ්වාස කරන ගතියක් තියෙනවා. එතකොට ඒ සංඥාව මේ පුරුෂයාව ඉක්මවා යන අභිභවා යන ප්‍රපංච සංඥා. ඒක මත තමයි ඊළඟට ජීවත් වෙන්නේ. මේවා තියෙනවා කියන විශ්වාසයේ උඩ තමයි දැන් ජීවත් වෙන්නේ. ඒව මත තමයි. ඒව එක්ක ඇලෙන්න ගැටෙන්න පුළුවන් දැන් තියෙනවා. නේද? කොළබා ගන්න නැත්නම් ඕව වැඩක් නැහැ කියලා හිතන් ඇලෙන්න ගැටෙන්න යමක් පිහිටලා තියෙනවා. පපංච මට්ටමට එනකොට ඒක ලෝකෙට අහුවෙලා. නේද? අපි නිකන් හිතන්න ඕන හීනයක් දැක දැක ඉන්නවා. අර මුරුංගා ගහ කපපු කතාව එහෙම මතකයිනේ නේ? වාහනේ ගන්න ගිහින් මුරුංගා ටික විකුණලා සල්ලි හම්බ කරගෙන අරව මේවා කරලා ලොකු කාර් එකක් අරගෙන ඉතින් කාර් එක ගන්න දැන් පාර ඉදමනි මුරුංගා ගහ තියෙනවා. ඉතින් පොරව අරන් ගිහිල්ලා කපනවා මුරුංගා ගහ. කාර් එක ගන්න. මම හිතනවා මුරුංගා හොඳට හැදිලා තියෙනවා මේ ටික විකුණලා සල්ලි ගොඩක් හොයාගන්න පුළුවන්. හිතපු වැඩි වෙලා අන ප්‍රපංච වලට අහු වුණා. දැන් හීනේ ඇත්ත වුණා. එතකොට මොකද වෙන්නේ? ගිහිල්ලා ගහ කපන. මුරුංගා තාම මොහොරලවත් විකුණනවා. කාර් එක තියෙන ගහ කපනවා. පේනවා නේද ප්‍රපංච වල තත්ත්වය? හිතපු දෙයක් කියලා අවබෝධයක් නැහැ. ඒක ඇත්ත වෙලා. ගොඩක් මේ හැම තිස්සෙම එහෙම තමයි. අපිට වෙලා තියෙන්නේ. මොන ආයතනේ පාවිච්චි කළත්, ඇහැ පාවිච්චි කළත් ලෝකෙට අහු වෙනවා. කන පාවිච්චි කළත් ලෝකෙට අහු වෙනවා. නාසය පාවිච්චි කළත් ලෝකෙට අහු වෙනවා. නේද? දිව රසක් විඳිනකොටම මම රස මොනවට දායිති කරන්නේ? කෑම. මේ කෑම මෙන්න මේ රහ තියෙන අර එළියේ තියෙන කෑමට රස දා. දැන් ලෝකෙට අහුවෙත්. ඊට පස්සේ ඉතින් කෑම හොයාගෙන යන්න තණ්හා කරන දෙයක් පිටට. නේද? ඒ රසත් දෙන්නේ මේ ස්පර්ශයෙන් කියලා දන්නේ. රසපච්චය වේදනා. කයට ස්පර්ශ දැනෙනකොට ලෝකෙට අහුවෙනවා. අර අනිත්‍යයතනකින් ලෝකෙට අහුණා වගේ කයට ස්පර්ශ දැනෙනකොට කාය ආයතනි පිරිසිඳ දැකලා නැත්නම් ලෝකෙට අහුවෙනවා. දැන් එහෙන් දකිනකොට අපි චක්කායතනේ පිරිසිඳ දැකලා නැත්නම් ඇහැගෙන නුවණක් පිහිටලා නැත්නම් මොකද වෙන්නේ? දකින්නේ එළියේ පිහිටෝන. එළියේ තියෙන. දකින්නේ එළියේ තියනවා කියලා හිතෙනවා. විශ්වාස කරනවා. දැඩිව විශ්වාස කරනවා. හිතෙනවා කියලා නුවණක් අපිට නැහැ. තියෙන හින්දම තමයි ඔය පේන්නේ. තේන නිසා ඒක තියෙනවාමයි.
බලලා වටේට ගිහලා බලනවා.
දැන් අපි ඇහැ ගැන පිරිසිඳ දැකලා නැත්නම් නුවණක් පිහිටලා නැත්නම් එන්නේ දකින්න දකින්න දේ තියෙනවා. තියෙන හින්ද තමයි පේන්නේ. දැන් ඒක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද?
ලෝකෙට අයිති දැක්මක්.
ලෝකෙට අයිති දැක්මක්. තේරෙනවා නේද? ලෝකෙට අයිති දැක්මද ලෝකෝත්තර දැක්මද ඉන්නේ කියලා හොයන හැටි. ආයතනයක් වැඩ කරනකොට ආයතනය නිසා යමක් දැනුවත් වෙනකොට හිතෙනවා නම් ඕක ධාහිර රූපයකට අයිති බාහිර රූපයක් ගැන තමයි ඔය දැනගත්තේ. කියනකොටම දැන් Tamanට නුවණක් තියෙන්න ඕන මේක ලෝකෙටයි දැක්මද ලෝකෝත්තර දැක්මද කියලා තේරුම් ගන්න. නේද? පුළුවන් නේද තේරුම් ගන්න? දැන් ඉතින් මෙච්චර කරලා අහපු ගේ වැඩක් නැහැ තාම. තාම අර කලේ අනිත් පැත්තට හරවලා වතුර කරනවා. දැන් පුළුවන් දැන් හෙන් දකින්නකොට ලෝකෙට අයිති දැක්මෙද ලෝකෝත්තර දැක්මෙද ඉන්නේ කියලා තේරුම් ගන්න. හැමදාම ඉතින් හිතනවා හිතනවා තාම නැහැ. හරියට කන්ෆිඩන්ට් පිට ඒක එහෙමමයි කියලා උත්තරයක් දෙන්න කවුරුත් කියන්නේ නැහැ. ඒක අහුවම hina වෙනවා විතරයි. නෑ ඒක නවත්තන එකක් නෙමෙයි මේ ඇහුවේ. දැන් මේක බලනකොට Tamanට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද මේ ලෝකෙට අහු වෙලාද නැද්ද කියලා. අය කාටවත් කියන්න ඕනේ Tamanට කියා ගන්න පුළුවන්. ඉස්සෙම අහු වෙලා ඉන්නේ ඉතින් ඒකත් මේ අහගෙන කියන එක නෙමෙයි. Tamanta පෙන්නන්න පුළුවන්ද මේ ඉන්නේ ලෝකෙට අයිති දැක්මේ කියන එක? හැම වෙලාවෙම නෙමෙයි නුවණින් දකින මොහොතක කියන්න බෑයිද ඔබ සිහිය පිහිටන වෙලාවට. සිහිය නැති වෙලාවට බෑ ඔබ. සිහිය පිහිටනකොටවත් පුළුවන්.
ඒක නුවණින් දකින කෙනාට පුළුවන්.
අන්න එහෙම කියන්න පුළුවන් නම් ඒ කියන්නේ Tamanta අවබෝධයක් තියෙනවා නම් කියන්න පුළුවන්. ඈ? ඒක තමයි දැන් මේ පිස්සුවෙන් ඉන්නේ කියලා දැනගන්න හැකියාව තියනවද තමයි. බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි අහන්නේ මං කියපු එකක් නෙමෙයි. Tamanට පුළුවන්ද මේ වෙලාවේ ලෝකෙට අයිති දැක්මෙද ඉන්නේ කියලා නුවණින් පෙන්නන්න. නිකන් මේ වචනෙට කිව්වට හරියන්නේ අපි ඉතින් ලෝකෙට අයිති දැක්මෙන් ඉන්නේ නුවණින්. ලෝකෙට අයිති දැක්මෙන් ඉන්නවා කියන්න පුළුවන් වෙන්නේ ලෝකෝත්තර දැක්මක් පේන කෙනෙකුට. මේ දැක්මෙන් එහාට ගිය දැක්මක් තියෙනවා. මෙතන යථාභූත ස්වභාවය මේක නෙවෙයි. ඇත්ත ඇති හැටි මේක නෙවෙයි කියලා තමන්ට නුවණින් පෙන්නගන්න ශක්තියක් තියනවාද? ඒක තියනවා නම් විතරයි සම්මාදිට්ඨිය තියනවා කියන්න පුළුවන්. නැත්තම් නැහැ. ඒක පැහැදිලි නැත්තම් තමන් තව මේක හොයන්නේ. ඔව් ධම්මටිච්ඡ ඥානය කියනවා ධම්මවිචය කියනවා සම්මාදිට්ඨිය කියනවා බුදු දහමක් අහලා දැක්ක කෙනෙකුට විතරයි ඕක කියන්න පුළුවන් ওই කතාව. දැන් මෙතන මොකද්ද මේ තියෙන්නේ? පුටුවක් පේනවද? උත්තර දෙන්න. පේන්න තියෙනවා පුටුවක් නේද? දැන් නුවණ පිහිටන්න. ඔය දැන් අපි ලෝකෙට අයිති දැක්මේදී එහෙ පාවිච්චි කරා. ආ පුටුවක් තියෙනවා. නේද? එතකොට ලෝකෙට අයිති දැක්මේදී කොහොමද කියන්නේ පුටුව කොහෙද තියෙන්නේ? කොහෙද පුටුව තියෙන්නේ? තමයි පුටුවේ වාඩි වෙන්න බැයිද? මොකක් හරි ගෙනහලා පුටුව උඩින් තියන්න බැයිද? පුළුවන්. ඒක පුටුවක් තියනවා කියලා පිළිගන්නවා නේද? දැන් ලෝකෝත්තර දැක්ම මොකක්ද එහෙනම්? පුටුවක් නැද්ද මෙතන?
තියෙනවා. පුතුවක් නැහැ කියන්නේ නැහැ නේද?
නැහැ කියන්නේ නැහැ.
පුතුවක් වෙන්නේ නැහැ නිසා දැන් මේක නිකන් රූප සටහනක් හැදිලා තියෙනවා. අර කෑලි කෑලි
දෙන්න පුතුවක් ඉන්නවා. කොහෙද? අතන තියෙනවා රූප සටහනක් හැදිලා.
දැන් හැඩයක් තියෙනවනේ.
හැඩය. ඔව් හැඩේ තියෙන්නේ කොහෙද? නැ මේ පුතුව මොන පාට පුතුවක්ද පේන්නේ? කළු පාට. කළු පාට කොහෙද තියෙන්නේ? පුතුවට අයිතිද නැද්ද?
ඒ පුතුවට අයිතිද තමයි කළු.
ඔය පේන පුතුව කළු පාටද නැද්ද? තමන් හිතන එක දැනගන්නවත් බෑ. ඒකත් මං අහන්න ඕනේ. පුතුවක් පේනවද නැද්ද? ඒ පුතුව මොන පාටද? කළු පාට පුටුවට අයිතිද නැද්ද? වෙන පැත්තක් බැලුවහමත් පේනවද කළු පාට? කළු පාට පුටුවක් පේනවද අනිත් පැත්තේ? පේන්නේ නැහැ. කළු පාට කොහෙද තියෙන්නේ? හිතේ. පුටුවේ නෙමෙයි තියෙන්නේ. දැන් ඕක අනුන්ගෙන් අහගත්තු එකක්ද කියන්නේ නුවණින් දැකලාද කියන්නේ?
අනුන්ගෙන් අහගෙන
ඉන්නේ. ඒක තමයි කියන්නේ. මගෙන් අහගත්තු එක කියලා හරියන්නේ නැහැ. ඒක තමන්ගේ දැක්කන් නෙමෙයි. ඒක
හරියට පේනවා. නෑ. මේක
ඔව් දැන් පුතුව තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතනෙන්ද කියලා අන්න ආයතනවල දක්ෂණම් හිතන්න පුළුවන්. මොන ආයතනෙද? ඇස නිසා තමයි දැනගත්තේ. එතකොට ඇහෙන් දැනගන්නකොට මොකක්ද සිද්ධ වෙන්නේ? ඇහැ හදලා දෙනවා යම්කිසි වර්ණ සටහනක්. නේද? එතකොට ඇහැ හදන වර්ණ සටහන තියෙන්නේ බාහිරේද? ඇතුළේ තමන් තුළද? එහේ හදලා දෙන වර්ණ සටහන කොහෙද තියෙන්නේ? එහේ තුලයි ඒක හැදෙන්නේ නේද? ඒක චක්කු විඥාණයට අරමුණු වෙන්නේ ඔය එහේ හදලා දීපු වර්ණ සටහනද එළියේ තියෙන රූපයද? එළියේ තියෙන රූපේ වෙන්න පුළුවන්ද දැන් චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේ? එළියේ තියෙන පුටුවක් අරමුණු වෙයිද චක්කු විඤ්ඤාණයට? බෑ. එහෙම පුළුවන් වුණා නම් ඇහැක් වැඩක් නැහැ නේ චක්කු විඤ්ඤාණයට ගෙලින්ම පුටුව දැනගන්න පුළුවන්. එහෙම හැකියාවක් නැහැ නේ. එතකොට ඇහෙන් හදලා දීපු සටහන උගව් වෙලා තියෙනවා. නේද? එතකොට අපි දන්නා ඇහෙන් හදලා දීපු සටහන බාහිරේ තියෙන විදිහක් නැහැ. එතනම නුවණක් එන්න ඕන මේ පේන දේ තියෙන්නේ බාහිරේද? බාහිරේ වෙන්න බෑනේ. ඇහැ සකස් කරලා දීපු දෙයක් නම් දැනගන්න. නේද? විඥානේ දැනගන්නේ ඇහැ සකස් කරලා ඇහැ නිසා ඇහි හැකියාව අනුව සකස් කරලා දීපු දෙයක්. මේ පැහැදිලි නේද? ඇහි හැකියාව නිසා සකස් කරලා දීපු සටහනක් තමයි විඥානේට අරමුණ. එතකොට ඔන්න ඔය ටික නුවණින් දැක්කත් පුළුවන් වෙන්න ඕන බාහිර තිබුණ දෙයක් දැනගන්න විදිහක් නැහැ එහෙන් දැක. වෙන විදිහකට දැනගත්තා නම් ඒක වෙනම කතාවක්. එහෙන් දැකලා දැනගන්නේ ඇහැ සකස් කරලා දෙන හේ හැකියාව අනුව සකස් කරලා දෙන සටහන. නේද? ඔය වෙන මොකුත් දැන නොගත්තත් ඔන්න ওই ටික මතක් කරගන්න පුළුවන් නะ. එතනම කඩන්න පුළුවන් ඔය බාහිරේ තියෙන දෙයක්ද දැක්කේ සකස් කරලා දීපු දෙයක්ද? සකස් කරලා දීපු දෙයක්. දැන් අපි පාට කණ්ණාඩියක් දාලා ඕක දිහා බලුවා නම් අපිට කළු පාට පේන්නේ නැහැ. සමහර රතු පාට වෙන්න පුළුවන්, කොළ පාට වෙන්න පුළුවන් නේද? වෙන පාටකින් දෙයි. එතකොට මේ දකින්නේ එළියේ තියෙන දෙයද ඇහැ සකස් කරලා දීපු දෙයද? ඇහැ සකස් කරලා දීපු නෑ නේද? හරි. දැන් ඕක තව ටිකක් අර දැන් අපි ආලෝකය මොන පාටද? සුදු පාටයි කියලා කියනවා සාමාන්‍යයෙන්. පාට පාට ආලෝකෙ නෙමෙයි නේද? එතකොට ඔය කිරණයක් අර ප්‍රිස්ම එකට ඇල්ලුවොත් එහෙම ඕක එක එක පාට වලට බෙදෙනවා.
පාට ගොඩක් තියෙනවා.
පාට ගොඩක් තියෙනවා. ඒක ප්‍රිස්මේ වදින්න කලින් තියෙන්නේ මොන පාටද? සුදු පාට. වැදුනට පස්සේ එක එක පාට තියෙනවා. එතකොට ප්‍රිස්මයට කලින් තියෙන්නේ ඇත්ත ඇති හැටිද අපි දැකලා
තියෙන්නේ?
නෑ. ප්‍රිස්මෙන් පස්සේ දැකලා තියෙන්නේ ඇත්ත ඇති හැටිද? ඒක දැක්. එහෙනම් ජාති දෙකක් දැකලා නම් තියෙනවා නේද? මම හිතන්නේ අර පාට ටික එකතු වෙලා තමයි අර සුදු ආලෝකය හැදිලා තියෙන්නේ කියලා නේද? ඒකත් හිතාගත්තු එකක් විතරයි. මොකද ඔය දෙකම දැකලා තියෙන්නේ ඇහි. හ්ම්. ඇහෙන් දකින්න දෙයක් එළියේ තියෙන්න පුළුවන්ද? බෑ. දැන් නුවණක් ඇන්න ඕන. ඇහෙන් මොනවා හරි දැක්කනම් බාහිරේ තියෙන දේ නෙමෙයි දකින්නේ, ඇහැ සකස් කරලා දෙන දේ. නේද? ඔක හිතට හොඳට හිතට පැහැදිලි කරගන්න.
සර් එතන දැටි වෙලා ඉපදිලාම මැරෙන්න අපි නිර්මාණය කරගන්නවා.
ඔය ඒ වැඩි කරුණු මෙතෙන්ට දාන්න එපා. සරලව ගන්න. ඇහෙන් දකින දේ ඇහැ නිසානම් යම් කිසි දෙයක් දැනගatti. ඒක බාහිර තියෙන දෙයක්ද? ඇහැ තුල සකස් වුණ ස්වභාවයක්. ඇහැ තුල සකස් වුණ ස්වභාවය. එතකොට ඇහෙන් එළියට ගිහින් බලන්න හැකියාව තියනවද? විඥාණයට බැ. අපට පුළුවන් කියලා හිතුවට ඇහැ නැතුව පුළුවන්ද බලන්න? විඥාණයත් මූලිකව තේරුම් ගන්න. එතකොට ඇහෙන් දකීමේ හැකියාවක් නැහැ එළියේ තියෙන දේක්. නේද? ඇහෙන් දැකලා නම් යම් කිසි දෙයක් දැනගන්නේ තේරුම් ගන්න ඕනේ. එතකොට ඇහැ සකස් කරලා දීපු දෙයක්මයි දකින්නේ. ඇහැ සකස් කරලා දීපු දෙය බාහිරේ තියෙන්න පුළුවන්. ඇහැ සකස් කරලා දීපු දෙය බාහිරේ තියෙන්න පුළුවන්. එහෙම වුණොත් දැන් දෙකක තියෙනවා. මේ එහෙම වෙන්න බෑනේ. ඇහැ සකස් කරලා දීපු දේ ඇහැ තුල තියෙනා මිසක් එළියේ තියෙන්න බෑනේ. එතකොට විඥානේ දැනගන්නේ ඇහැ සකස් කරලා දීපු දේමයි. එතකොට එතනින් නුවණක් එන්න ඕන. බාහිර දෙයක් ඇහෙන් දකින්න පුළුවන් බෑ. එහෙනම් තියෙන දේ එළියේ තියෙන දේ දැනගන්න පුළුවන්ද ඇහෙන්? වෙන විදිහකට දැනගත්තා නම් ඒක වෙනම කතාවක්. ඇහැ නිසා දැනගන්න පුළුවන් ද එළියේ තියෙන දේ? බෑ. නේද? එතකොට ඇහැ නිසා දැනගන්න දේ එළියේ තියෙනවා කියලා හිතුවොත් ඒක මතයක් විතරයි. Taman ඉන්න දෘෂ්ටියක් විතරයි. මේක ඇත්ත ඇති හැටි වෙන්නේ නැහැ. හිතාගත්තු දෙයක් විතරයි. ඇයි? ඇහැ හදලා දීපු දේ දිහා බලලා දැන් එළියේ පවතින දිහා නෙවෙයි බලන්නේ. ඇහැ සකස් කරලා දෙන දේ දිහා බලන්නේ. එතකොට ඒ දිහා බලලා අපි හිතනවා නම් එළියේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒක සිතා ගැනීමක් විතරයි නේද? ඒක උපකාර වෙන්නේ නැති මොකද්ද? ඇහැ හදපු දෙයම උපකාර වුණාද? ඇහැ හදලා දෙන දේ උපකාර වුණාද එළියේ තියෙන දෙයකට? අත එළියේ තියෙන දෙයක් උපකාර වුණාද ඇහෙන් හදලා දෙන්න මොකක් හරි? එළියේ තියෙන දෙයක් උපකාර වෙන්න පුළුවන් ඇහෙන් මොකක් හරි හදලා දෙන්න.
එහෙන් හදලා දෙන දේ උපකාර වෙනවද? එළියේ තියෙන දෙයක් හදන්න? එහෙම වෙන්නේ නැහැ. දැනට හිතන්නේ එළියේ මොකක් හරි තියෙනවා. එහේ මොකක්ද හදනවා? නේද? එහි හැකියාව අනුව එහේ තුල මොනවද හදනවා? ප්‍රතිබිම්බයක් හරි සතහනක් හරි. නේද? දැන් කියන්න පුළුවන් එළියේ තියෙන දේ උපකාර වෙලා තියෙනවා එහේ හදලා දෙන දේ. හරිද? ඒක වෙන්න පුළුවන්. ඒක නෑ කියලා නෙවෙයි මේ කියන්නේ. දැන් දකින්නේ එළියේ තියෙන දේද එහේ හදලා දෙන දේද? එහේ හදලා දෙන දේ. එතකොට එහේ හදලා දෙන දේ දිහා බලලා කියන්න පුළුවන්ද මේ දකින්නේ එළියේ තියෙන දේ කියලා? එතන වැරද්දක් තියෙනව නේද? ඒ හිතා ගන්න පුළුවන් නේද? දැන් ඇහැ කියන එක අපි අර ඉස්සෙල්ලා උපමාවේ මං ප්‍රිස්මයක් ත්‍රිකෝණාකාර වීදුරුවක් නේද? ඇහැ කියන්නේ ප්‍රිස්මයක් වගේ එකක් නම් හරිද? දැන් එළියෙන් එන්නේ මොකද්ද? සුදු ආලෝකේ වර්ණයක් නේ. ප්‍රිස්මේ තුල ඇතුලේ තියෙන්නේ මොකද්ද? පාට ගොඩක් නේද? ඇතුලේ තියෙන්නේ පාට ගොඩක්. එළියෙන් එන්නේ සුදු ආලෝකේ නේද? දැන් අපි පාට ගොඩ දිහා බලලා පාට ගොඩ දිහා බැලුවොත් තේින්නේ මොනවද? එක එක පාට. අපි දැන් රතු පාට දකින්නවා කියලා. මේ රතු පාට දිහා බලලා ඔන්න එළියෙන් ආවේ රතු පාට කිව්වොත් හරිද? හරිද? එළියේ රතු පාටක් එහෙම තිබිලා නැහැ. ඔවා ටිකක් හිතාගන්න අමාරුයි. අර පුරුද්ද බලවත් තමයි. අනිත් පැත්තට හිතන්න හදනවා නෑ නෑ. ඒකේ රතු පාටත් ඇවිල්ලා තියෙනවා. මේ ඇහැ නිසා දකින්නකොට දකින්නේ එහෙන් බාහිර දෙයයි නෙමෙයි. ඇහැ තුල සකස් වෙන ස්වභාවය. ඇහැ තුල සකස් වෙන ස්වභාවය කවදාවත් එළියේ තියෙන ස්වභාවය වෙන්න බෑ. ඇහැදී. ඇහැ තුල සකස් වෙන දේ කවදාවත් එළියේ තියෙන දේ වෙන්න බෑ. කෑම පිඟානක් දකින්නවා කියලා හිතන්න. ඇහැ තුලේ හැදෙන්නේ මොකද්ද එතකොට? කෑම පිඟානකට අදාළ යම්කිසි වර්ණ සටහන. එතකොට වර්ණ සටහනයි කෑම පිඟානයි එකයි කිව්වොත් හරිද? නෑ ඉතින් දැන් කෑම පිඟානක ෆොටෝ එකක් දීලා ආමෙන්න මේක කන්න. ඒ ওই දෙක එක නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. කෑම එක කෑවත් මේ ෆොටෝ එක කෑම බඩ පිරි. ওই දෙකම එක නයි. දේරනවද කියන එක? අපි කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා කියන්න කෑම පිඟානක. දැන් ෆොටෝ එකෙත් අපි සම්මතයට කියනවා කෑම පිඟානක් තියනවා කියලා. ඈ? නේද? එතකොට ෆොටෝ එකකුත් තියලා තියෙනවා කෑම පිඟානකුත් බෙදලා තියෙනවා. දැන් ඔය දෙකම එක නම් ඕකෙන් කොයික කෑවත් බඩ පිරෙන්න ඕනනේ. ෆොටෝ එක කෑවත් බඩ පිරෙන්න ඕන ඔය දෙක එක නම්.
පිට තියෙන කෑම පිඟාන. ෆොටෝ එකේ තියෙන එක ප්‍රතිබිම්බය කොහොමද? එතන කෑමක් නෑ නේද? ඒක කන්න බෑ.
ඒක තමයි මේ දෙක දෙකක් කියන එක තේරෙනවා.
ඒක දෙකක් එකක්
නෙවෙයි. එතකොට ඇහැ ඇතුලේ සකස් කරන්නේ ප්‍රතිබිම්බයක් ෆොටෝ එකක් වගේ දෙයක්. ඕක කවදාවත් එළියේ තියෙන දේ වෙන්න පුළුවන්ද?
ඒතර එළිය නැති දියක් කොහොමද නැතන්ට?
එළිය නැති කතාව නෙමෙයි මේක ඉස්සෙල්ල වෙන් කරගන්නක. ඇහැ ඇතුලේ හදන දේ කවදාවත් එළියේ තියෙන එක වෙන්න පුළුවන්ද?
ඇහැ
ඇතුලේ තියෙන එක නෙවෙයි. ඒක නෙවෙයි නා. දකින්නේ ඇහැ සකස් කරලා දෙන එක නා. කොහොමද කියන්නේ එළියේ තියෙන දේ දැක්කද? ඒක හරියට අර ෆොටෝ එක කාලා කියනවා මං කෑම පිඟාන කෑවා කියලා. ඔය දෙකම එක නම් දැන් තේරුම් ගන්න ඕන ඔය දෙක දෙකක් ඇහැ සකස් කරලා දෙන දේ එළියේ තියෙන දේ නෙවෙයි ඔය දෙක ಜಾති දෙකක් එක වගේ වෙන්න පුළුවන් එක වගේ කිව්වට එකම නෙවෙයි තේරුණා නේද එළියේ තියෙන ගහකුයි ඇහැ ඇතුලේ හදලා දෙන ප්‍රතිබිම්බෙයි එකයි කියන්න පුළුවන්ද
ඒ දෙක නම් දෙකක් බව දන්නව නේද
ඒ දෙක දෙකක් කියලා දැනගත්තට හිතන්න කැමති නෑ දැන් අපේ විඥාණයට පේන්නේ ඇහැ හදලා දෙන එකද එළියේ තියෙන එකද ඇහැ හදලා එහෙන් දැකලා නම් දැනගත්තේ විඥානේ දැකලා තියෙන්නේ ඇහැ හදලා දීපු දේ මිස එළියේ තිබුණ දේ නෙවෙයි නේද එළියේ තියෙන දේ නම් දකින්නේ ඇහැක් වැඩක් නැහැ ගෙලින්ම විඥානේට ගිහින් එළියේ තියෙන දේ දකින්න එහෙන් බලලා නම් දැනගත්තේ තේරුම් ගන්න මේ දැකලා තියෙන්නේ ඇහැ හදලා දීපු යම් කිසි සටහනක් නේද ඔක ප්‍රත්‍යක්ෂ